සනකාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුඛමං වේති ඡායාව අනුපායිනි මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පදුත්ථේන භාසති වා කරෝති වා තතෝ නං දුක්ඛමං වේති චක්ඛංව වහතු පදංති පින්වත් ධර්ම දේශනාවට මාතෘකා කළ මේ ගාථා යුගලය සෑම බෞද්ධයෙක්ම හොඳින් අහලා පාඩම් කරලා පුරුදු ගාථා යුගලයක් පුංචි ළම දහම් පාසලේදී පාඩම් කරනවා. ධම්ම පදයේ ආරම්භ වෙන මුල්ම ගාථා දෙකයි යමක වර්ගයේ. ධම්ම පදයට මුලින්ම මේ ගාථා දෙක ඇතුළුනේ වෙන කාරණාවක් නිසා නෙමෙයි, අනිත් ඔක්කොම ටික මේක මත තමයි තියෙන්නේ. මනස මත මේ ගාථා දෙකෙන් විග්‍රහ කිරීමක් කරනවා. කර්මය පිළිබඳව කර්මය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා, කර්මය ක්‍රියාත්මක වන ආකාර බුදුරජාණන් වහන්සේ නානා ප්‍රකාරයෙන් විග්‍රහ කරපු අවස්ථා සූත්‍ර පිටකයේ ඇතුළු ධර්මයේ නොයෙක් නොයෙක් තැන්වල විග්‍රහ වෙනවා. එයින් ඉතාම ප්‍රකට කාටත් හොඳට අහලා පළපුරුදු අවස්ථාවක් තමයි මේ මනෝ පුබ්බංගම ධම්මා කියන මේ ගාථාවට අන්තර්ගත වෙන්නේ. මනෝ පුබ්බංගම ධම්මා, මනස ධර්මයන්ට පෙරටුයි. මනස තමයි ධර්මයන්ගේ පෙරටුවෙන් යන්නේ. මනෝ සෙට්ඨා මනෝමය, මනෝමය මනසින් කරන ලද දේවල් වලට, මනසින් යමක් කරනවා නම් ඒ මනසින් කරන දේවල් වලට ප්‍රධාන වෙන්නේ මනසයි. මනසින් කරන දේවල් වලට ප්‍රධාන වෙන්නේ මනසයි. මනෝ සෙට්ඨා මනෝමය. මනසාචේ පදුත්ථේන භාසතිවා කරෝතිවා. ඒ නිසා ප්‍රදුෂ්‍ය වූ මනසින්, කිලුතු මනසින් භාසතිවා කියයිනම්, කරෝතිවා කරයිනම්, තතෝනම් දුක්ඛමං වේති, එතනින්දන් දුක තමා හඹාගෙන එනවා. චක්කංව වහතෝ පදං, හරියට වහතෝ කියලා කිව්වේ ගොනා, වහතෝ පදං ගොනාගේ පිය අනුව එන චක්කං ඉව කරත්තේ රෝදේ වගේ. ඒකෙන් අර මුලින් කියපු ගාථාව, මාතෘකාවේදී මුලින් කියපු ගාථාව, මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. ප්‍රසන්න වූ මනසින්, ප්‍රදුෂ්‍ය වූ මනසින් නෙමෙයි, ප්‍රසන්න වූ මනසින්, පිරිසිදු මනසින් යමක් කිව්වනම්, යමක් කළානම්, තතෝනම් සුඛමං වේති, එතන් පටන් සැප තමා හඹා එනවා. ඡායාව අනපායිනි අත නොහැර යන්නා වූ සෙවණැල්ල වගේ. ලස්සන උපමා දෙකක්. ඒ උපමා දෙකේ බොහොම ගැඹීර අර්ථ තියෙන අපහිමින් විමසමු. මොකද්ද මේ කියලා? මනෝ කියලා කිව්ව මොකද්ද? සිත. ධම්ම කියලා කිව්වේ සිතවිලි. සිතක් සිතවිලි. මනෝ පඨමං උප්පජ්ජති. සිතවිලි කියන්නේ විශේෂම චෛතසික. මනෝ පඨමං උප්පජ්ජති. මනස තමයි පළමු හටගන්නේ. අන්‍ය දේව ධම්මා පෙරපසු නොවීම ධර්මය හට ගන්නවා කිව්වේ චෛතසිකයෝ. පෙරපසු නොවීම හට ගන්නවා. ඒක මනස ඒක තමයි කිව්වේ පබස්සර මිදම් භික්කවේ චිත්තං කියලා. සිත කියන එක බොහොම ප්‍රභාෂරයි. ආගන්තුකේහි උපක්ඛලිටේහි උපක්ඛලිට්ඨං ගන්නා වූ අරමුණු හේතු කොටගෙන සිත කිලුට වෙනවා. ආගන්තුක උපක්ලේශය කියලා කිව්වේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේවෙන් ගන්න අරමුණු. මේ අරමුණු හේතු කොටගෙන සිත කිලුට වෙනවා. දැන් එහෙම අරමුණු ගත්ත නැති මනසක් තියෙනවනම් ඒ මනස තමයි පහපත් මනස කිව්වේ. හැබැයි එහෙම මනසක් හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ හේතුව මනෝ පඨමං උප්පජ්ජති අන්වදේව ධම්මා. මනස පළමු හටගත්තට පෙරපසු නොවීම අරමුණු ගැනීම තියෙනවා. පෙරපසු නොවීම අරමුණු ගැනීම තියෙනවා. අරමුණක් නැතිව සිතක් පහළ වෙන්නේ නැහැ. අභිධර්මයේ ඉගෙන ගත්ත ඇත්ත සිතේ ස්වභාවය ඉගෙන ගන්නකොට අහලා තියෙනවනේ. සිත අනුව පෙරපසු නොවීම පහළ වෙනවා. ඒ වගේම සිතත් එක්ක එකට නැති වෙනවා. චෛතසිකයෝ සිතත් එක්ක එකට නැති වෙනවා. එතකොට මේ විදිහට ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඒක නිසා කියනවා මේ සිත ලහ පරිවර්තන. ලහ කියන්නේ ඉතාම වේගෙන් පරිවර්තන ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මේකට කියනවා මේ ඇති වෙන පැවත නැති වෙන වේගයට උපමා පින්සුකරා උපමාවක්වත් පෙන්වන්න බෑ. එච්චරට වේගයෙන් සිට ඇතිව පැවත නැති වෙනවා. ඒ ඇතිව පැවත නැති වෙන හැම සිතක්ම ධර්මයක් ඇතුවයි අරමුණක් ඇතුවයි පහළ වෙන්නේ. අරමුණක් නැතුව පහළ වෙන්නෙම නෑ. ඔය අරමුණු හැම එකක්ම පහළ වෙන්නේ හේතු හයක් උඩ. මේ ධර්මිය හේතු හයකට වෙන් කරලා ගන්නවා. හේතු තුනක් කුසල පක්ෂයට කියනවා. හේතු තුනක් අකුසල පක්ෂයට කියනවා. කර්ම රැස්වීම වශයෙන් පහළ වෙද්දී ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කර්ම රැස් නොවන ආකාරයෙන් පහළ වෙනවා නම් ඒවට කියනවා ක්‍රියා කියලා. ක්‍රියාසිට කියලා. ලෝභ දේශ මෝහ හේතු කොටගෙන සිතක් පහළ වුණා නම් ඒ සිත කර්ම සහිතයි. අලෝභ අදේශ අමෝහ හේතු කොටගෙන සිතක් පහළ වුණා නම් ඒකත් කර්ම සහිතයි. කර්ම කියලා කිව්වේ චේතනානේ. චේතනාහං භික්කවේ කම්මං වදාමි කිව්වා. මොනවාද චේතන? ලෝභ චේතන, දෝෂ චේතන, මෝහ චේතන, අලෝභ චේතන, අදෝෂ චේතන, අමෝහ චේතන. ඔය මොන විදිහකින් මොන චේතන පහළ වුණත් පහළ වෙන්නේ ඔක්කොම මෙන්න මේ හේතු හය මුල් කරගෙනයි. දැන් කර්ම නැති කරන්නට ඕනේ. කර්ම රැස්වීම නැති කරන්න නම් මොකද නැති කරන්න ඕනේ? කර්ම රැස්වෙන එක නවත්තන්නට නම් මොකද නැති කරන්න ඕනේ? අපි සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි යනවා. සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි යන එක මොකක් කියලාද කියන්නේ? මොකක් කියලාද කියන්නේ? ඒක ඉපදී ඉපදී මෙරි මෙරි යනවා නම් මොකද්ද ඒක? දුකයි. ඒක දුකයි. ඒ දුක හටගත්තේ මොකක් හින්දාද? දුක හටගත්තේ මොකද්ද බලාගෙන ඉන්නේ මෙච්චර බණ අහන නේද තණ්හාව හින්දා දුක හටගත්තේ මොකක් හින්දාද තණ්හාව හින්දා තණ්හා එතකොට ඉපදීපටි මැරි මැරි යන්නේ මොකක් හින්දාද කර්මයේ හින්දා කර්මයේ හින්දා ඉපදීපටි මැරි මැරි යනවා ඉපදීපටි මැරි මැරි යන්නේ යනවනම් ඒක නැති කරන්න තියෙන්නේ තණ්හාව නැති කරන්ට තණ්හාව නැති කළා කියන්නේ මොකද්ද කර්මය නැති කළා කියන එකයි ඒක කර්මය නැති කරන්නත් නම් මොනවද කරන්න ඕනේ අලෝභ ආදේශ අමෝහ චේතනා සහගත කර්ම දිනු කරන්න ඕනේ මේ අලෝභ ආදේශ අමෝහ චේතනා සහගත කර්ම වල තණ්හාව තියෙනවද තණ්හාව තියෙනවද හොඳයි කොහොම තණ්හාව නැහැ කියන එක හසන්න බලන්න ඉක්මනට බල බල ඉන්න බෑ තණ්හාව නැහැ කියන එක හසන්න බලන්න හොඳ තණ්හාව තියෙනවා කියන එක හසන්න බලන්න හරි වැඩක් නේ තණ්හාව නැහැ කිව්වත් නැහැ තණ්හාව තියෙනවා කිව්වත් නැහැ හ්ම් පින්වත්නි අලෝභ අද්වේෂ අමෝහ චේතනාවල් වල තණ්හාව තියෙනවා තණ්හාව නැහැ දැන් අහගෙන හිටියනම් හොඳට උත්තරේ තියෙනවා මොකද අලෝභ ආදේශ අමෝහ චේතනා කර්ම වෙන්නට නම් තණ්හාව තියෙනවද? ඒ තණ්හාව නැත්තම් කොහොමද ඒක කර්ම වෙන්නේ? තණ්හාව නැත්තම් ඒ කියන්නේ කර්මක්ෂය කළා කියන එකයි. කර්මක්ෂය කළා කියන්නේ ක්‍රියාසෙත් ඊට පස්සේ. ඒ ලෝභ දේශ මොහ අලෝභ ආදේශ අමෝහ මොකටවත් සම්බන්ධතාවයක් එතකොට නැහැ. ඒක තියෙන්නේ කාටද? රහතන් වහන්සේටයි. රහත් වෙන තත්ත්වයට යන කල්ම අර කර්ම ශක්තිය තියෙනවා. එතකොට නිවන් දකින්න පුළුවන් තණ්හාව නැතුව තණ්හාව නැතුව නිවන් දකින්න පුළුවන්ද? තණ්හාව නැතුව නිවන් දකින්න බෑ. මොකද කුසල කර්ම රැස් කරන්න ඕනේ නිවන් දකින්න. කුසල් රැස් කරන්න නම් තණ්හාව තියෙන්න ඕනේ. දැන් මේක අපි කියපුවම තවත් අයක යබ්බෝ තණ්හාවෙන් කොහොමද නිවන් දකින්නේ කියලා නේද? හ්ම්. පොට වරද්ද ගත්තාම එහෙම තමයි. ඉතින් තණ්හාව නැත්තම් ඔයතන කරන්නේ දෙයක් නැහැ නේ. දැන් ඔයත් කියනවා නම් තණ්හාවෙන් නිවන් දකින්න බෑ කියනවා නම් එහෙනම් කවදාවත් නිවන් දකින්න වෙන්නේ නැහැ. මොකද හේතුව ඇත්තට තණ්හාව තියෙනවා. ඔයත් දැන් තණ්හාව නැහැ කියලා කියනවා නම් එහෙනම් නිවන් දකින්නයි කියලා මුතුන් කරන්නේ දෙයක් නැහැ. ඉතින් ඒත් කියන තණ්හාව තියෙනවා අපිට. තණ්හාව තීද්දි තණ්හාව උපනිශ්‍රේ කරගෙන කර්ම තුලින් තමයි අපිට නිවන් දකින්න කටයුතු කරගන්න ඕනේ. ඒ කර්ම වලට තමයි කියන්නේ අලෝභ අදෝස අමෝහ. මේ අලෝභ අදේශ අමෝහ සහගත කර්ම වලට කියනවා කුසල කර්ම කියලා. යන් අලෝභ පකතං කම්මං අදෝස කමත පකතං කම්මං අමෝහ පකතං කම්මං අමෝහජං අමෝහ සමුදයං. මේ තුනටම එක විදිහට කියන්නේ යන් අලෝභ පකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං අදෝස පකතං කම්මං අදෝසජං අදෝස සමුදයං අමෝහ පකතං කම්මං අමෝහජං අමෝහ සමුදයං. ඒ කියන්නේ ලෝභ ප්‍රකෘතියෙන් ලෝභයෙන් හටගත්තා වූ ලෝභය මුල් කරලා තියෙන විගයන් දෝෂ මොහ මුල් කරලා තියෙන අලෝභ අදේශ අමෝහ මුල් කරලා තියෙන මේ හැම කර්මයක්ම තංකම්මං කුසලං. ඒ කර්ම කුසල. තංකම්මං සුඛ විපාකං. ඒ කර්ම සැප විපාක සහිතයි කිව්වා. තංකම්මං කුසලං. කුසල කර්මය දැන් අලෝභ අද්වේෂ අමෝහ චේතනා සහගත නම් ඒක තණ්හාව අඩුවෙන කර්මයක්. එනිසා දැනගන්න කුසල කර්ම කරන්න පුළුවන් වෙන්නේ බෞද්ධයෙකුට විතරයි. බෞද්ධ ප්‍රතිපදාවේ විතරයි කුසල් තියෙන්නේ. අබෞද්ධ ප්‍රතිපදාවක කුසල් රැස්වීමක් නැහැ. ඇයි? තණ්හාව නැති කිරීමේ දර්ශනය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ විතරයි. අනිත් ආගම් එකකවත් තණ්හාව දුරු කිරීමේ දර්ශනයක් නැහැ. තණ්හාව දුරු කරන දර්ශන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුහාඳුරම කියනවානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ශාසනය අරින්න වෙන තැනක නැහැ කියලා. යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටා කටයුතු කිරීමේදී පමණයි අලෝභ, අදෝස, අමෝහ චේතනා පහළ වෙන්නේ. ඔයයන් ආර්යශ්‍රාණික මාර්ගයේ පිහිටලා කටයුතු කරන්නේ නැත්නම් කවදාවත් ඔයයන්ට අලෝභ අද්වේෂ අමෝහ චේතනා සහගත කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ නිසා කවදාවත් නිවන් දැකීමක් කියන එකක් වෙන්නේ නැහැ ඔයයන්ට. හැබැයි අනිත් ඒවා හොඳ වැඩ පින් වෙන්නට පුළුවන්. පුණ්‍ය කර්ම වෙන්නට පුළුවන්. පින්කම් පමණක් නිවන් සුව සඳහා එල්ල වෙන්නේ නැහැ. නමුත් පුඤ්ඤාන්ති සුඛස්සේතං අධිවචනං පින් කියන්නේ සැපයටකින් නමක් බව නම් දැනගන්න. පින් නිසා මොනවද ලැබෙන්නේ? සැප ලැබෙනවා. ඔයයන්ට සැප ලැබෙනවා. පින් පුණ්‍ය ශක්තියකින් උපදිලා තියෙනවා. කුසල ශක්තියෙන් උපදිනවාද දන්නේ නැහැ. කුසල ශක්තියකින් උපදිච්ච කෙනා නම් ආර්ය ශ්‍රාණික මාර්ගයේම තහවුරු කරන්ට ලැබුරු වෙනවා. පුණ්‍ය ශක්තියකින් උපදිච්ච කෙනාට ආර්ය ශ්‍රාණික මාර්ගයේ තහවුරු කරනවා කියන එක ගැන හිතන්න අමාරුයි. ඒ හේතුව ක්‍රිස්තියානි කෙනෙකුට වුණත් දන් දෙන්න බැරිද? බැරිද? පුළුවන්. ක්‍රිස්තියානි කෙනෙකුටත් දන් දෙන්න පුළුවන්. මුස්ලිම් කෙනෙකුට දන් දෙන්න බැරිද? එයාටත් දන් දෙන්න පුළුවන්. ඕන කෙනෙකුට දන් දෙන්න පුළුවන්. හැබැයි ඒ දන් දෙනකොට ඒ දානයේ ආනිසංස ලැබෙනවද? ඕනෑම කෙනෙකුට දන් දෙන හැමෝටම දානයේ ආනිසංස ලැබෙනවද? දන් දෙන හැමෝටම දෙන්න දානයක් නම් දානයේ ආනිසංස කාටත් ලැබෙනවා. දානයක් දුන්නොත් වෙන එකක් දුන්නොත් නම් අපි දන්නේ නැහැ. දානයක් දුන්නොත් ආනිසංස ලැබෙනවා. හැබැයි දානයක් දෙන එකේ ආනිසංස ලබන්නටත් ඒකට තවත් තවත් වටපිටාවක් සකස් වෙන්න ඕනේ. මොන විදිහකටද ලැබීම අවශ්‍ය? දානයේ මුඛ්‍ය ඵලය, දානයේ ඉස්සරහාම තියෙන ප්‍රතිඵලය තමයි භෞතික සම්පත් ලැබෙනවා. හැබැයි දානයෙන් මිනිසක් බවක් ලැබෙනවා කියන්නේ නැහැ. දානයෙන් දේවාත්ම භාවයක් ලබනවා කියන්නේ නැහැ. දානයෙන් ධර්මාත්ම භාවයක් ලබනවා කියන්නේ නැහැ. දානයෙන් නෙවෙයි හොඳ ආත්ම භාවයක් ලබන්නේ. හොඳ ආත්ම භාවයක් ලබන්නේ සීලය තුළින්. ලැබුවා වූ ආත්ම භාවය හොඳ වෙන්නේ දානය තුළින් නෙවෙයි සීලය තුළින්. ඒක නිසා ආත්ම භාවය හොඳ වෙනවා කියන්නේ ඉස්සර ආත්ම භාවයක් අනාගතයේ ආත්ම භාවයක් නෙවෙයි වර්තමානයේ ආත්ම භාවයක්. ආත්ම භාවයක් තමයි. එහෙම හිතන්න එපා. මේ සිල් රැක්කහම හොඳ ආත්ම භාවයක් ලැබෙනවායි කියන එක මේ ඉපදිලා මැරෙන නැත්නම් මැරිලා ඉපදෙන ඒ ආත්ම කියලා. මේ දැනුත් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ආත්ම භාවයක් තමයි ලැබපු. මේ ආත්ම භාවය හරියට තමන් ගත කරේ නැත්නම් මේ ආත්ම භාවය ඒතනටට සැපගෙන දෙයිද? නෑ. ඒ ඇතනටට යහපත් ආත්ම භාවයක් වෙයිද? තමන් හොඳ මනුෂ්‍ය ධර්ම පිරුවේ නැත්නම් මිනිස් රූපයක් තිබුණාට යහපත් ආත්ම භාවයක් වෙයිද? නෑ. එනිසා යහපත් ආත්ම භාවයක් සඳහා හොඳට සීලය කොහොමදත් අවශ්‍යයි. මෙතනත් අවශ්‍යයි, ඊළඟ තැනටත් අවශ්‍යයි. දැන් කෙනෙක් සීල් රකින්නේ නැහැ. හොඳට දන් දෙනවා. අපි දන්නවා සමහර මුදලාලිලා ඉන්නවා. හරි බලුකම් කරන්නේ. ඈ ඔක්කොම මුදලාලා නෙමෙයි, සමහර මුදලාලිලා. හරි බලුකම් කරනවා. ඒ කියන්නේ ස්ත්‍රී දූෂණ, සමාජයේ වංචා, හොරමරකම්, තක්කඩිකම්, දාමරිකකම් ඔක්කොම කරනවා. හැබැයි අවුරුද්දකට සැරයක් සියක් නමක් දහස් නමක් වළම්මලා මහා සංඝසතු දානිකුත් දෙනවා. ඉතින් සංඝසතු දානිකුත් දෙනවා පැවැත්ම වැඩිපුර හිතවුරු වෙන්නේ මොකේද? දානේද නැත්නම් දුස්සීල භවේද? දුස්සීල භවේ නැත්නම් බලුකමේ හිත වැඩිපුර පුරුදු වෙනවා. බලුකම් කළා කළා හොඳ ආත්ම භාවයක් ලැබනවා කියලා හිතනවා නම් මිච්ඡාදිට්ඨිද සම්මාදිට්ඨිද? මිච්ඡාදිට්ඨි. බුදුහාමුදුරුවෝ කියන්නේ මේක. බල්ලෙක් විදිහට හැසිරিলা කෙනෙක් හිතනවා නම් මේ හේතු කරගෙන මට හොඳ තැනක් ලැබෙයි කියලා ඒක වෙන්නේ නැහැ. හැබැයි දැන් කොහොම හරි දනුක් දුන්න මොන බලුකම් කළත් ඒකේ ආනිසංසත් ලැබෙන්නට ඕනේ. දානේ ආනිසංසත්. ඉතින් දැන් මේ තැනට මේ ආනිසංස ලැබෙන්නේ කොහොමද? කොහොමද? ආහාර පාන තමයි ලැබෙන්නේ. ආත්ම භාවය කොහොමද වෙන්නේ? පෝෂක තැනක ඇයි දන් දීපු හින්දා හොඳ පෝෂක තැනක බල්ලෙක් වෙනවා. බලුකම් කරපු හින්දා කොහොමද බල්ලෙක් වෙනවා? හන බලුකම් කරපු හින්දා හැබැයි දන් දීපු හින්දා හොඳ පෝෂක තැනක බල්ලෙක් වෙනවා. බලුකම් කරලා දන් දුන්නේවත් නැත්නම් එහෙනම් ඉතින් වල් බල්ලෙක් තමයි ඌ. ඔලුවට ගියානේ නැත්නම් ගුටි කනවා. ඒ කිසිම විදිහක සැලකිල්ලක් ලබන්නේ ඒ පාරක් ගානේ අලංගුට අකුලගෙන ඌ ඉන්නවා. බලන්න දන් දීපු බල්ලු උනත් එහෙම. කොච්චර සපයිද කියලා. එන්නත් මම හැම තිස්සෙම කියන එකක් මම හොඳට මේ මට දකින්න ලැබපු දෙයක්. එක දවසක් යනකොට එක මහත්මයෙක් මගේ වාහනේ පදවගෙන යනවා. මම ඒ වාහනේ පැත්තක වාඩිලා යනවා. මං යන වාහනේ ඉස්සර කළා වාහනයක්. ඒ ඉස්සර කරපු වාහනේ නෝන කෙනෙක් අතේ බල්ලෙක් ඉන්නවා. සුදු පාට අර තියෙන්නේ අර කුරුවල්ලු. අනේ අර නෝන හොඳට තුරු කරගෙන බල්ලා මෙහෙම කරලා හොඳට ඔළුව අතක ගා බල්ලට පිඹිනවා. හොඳේ හරි ආදරෙන් බල්ලට සාත්තු කර කර යනවා. පුදුම විදිහට අර ඔළුව මෙහෙම කරලා ඇඟිල්ලෙන් මෙව්වා කරන පිහ දානවා. හරි ලස්සනයි මේක. ඉතින් අර මහත්වයට තියා කීරිසිය ඇති වෙනවා මම ඒක කළා ඉන්නේ. හරිද? ඉන්සයතේ එහෙම වෙන්නේ නැති ඒ මහත්ය කියන බලන්නකෝ හාමුදුරනේ මූට තියෙන සබ මටවත් නැහැනේ කියලා. ඉතින් දැන් ඇයි බල්ලන්න සම්පත් ලබන්න සැප ලබන්න ඌ පින් කරා? කාට කාටත් එච්චර තමයි. කොච්චර දන් දුන්නත් වැයත දෙනව නේද දන්? දෙනනු හරියට දාන දෙනවා. දාන දෙන්න විතර හපන් රටක් ලංකාව වගේ ලංකාවේ බෞද්ධය වගේ හරියට දන් දෙනවා. ඒ වුණාට සිල් රකින්න කොච්චර ඊර්ෂ්‍යාව තියෙනවද? කොච්චර ඊර්ෂ්‍යාව තියෙනවද? මැනෙන බලන්න තම තමාටල. වෙනත් මේ කොච්චර කිව්වත් අරින්නේ නැහැනේ ඔක. මේ හැමදාම දැන් බලන්න තව ටිකකින් එළියට බහලා බලන්න කියනේ ටික. ඔයගොල්ලෝ එක එකනා කිට්ටුවෙන් තියෙන ටේප් රෙකෝඩරයක් එහෙම තියෙතිය බැලුවත් හතරින් වැඩි කතා කරපු දේවල් බලන්න යන්නේ මොනවද කියලා. මේ බණ අහලා එළියට ගියේ. එළියට ගිය ගමන් මොනවද කතා කරන්නේ? අනුන්ගේ කිහින්වල්මයි ඔක්කොම ඇදලා ගන්න. අනුන්ගේ දේවල් නේ. අරයාගේ මෙයාගේ දේවල් එක්ක හාමුදුරු කෙනෙක් විදිහට කතා කරයි. ඈ ඒත් හොඳක් කතා කරන්නේ හාමුදුරුවෝ. ඈ කතා කරන්නේ මේකත් නරකක්. මේ හැමෝම නෙමෙයි වැඩි දෙනෙක්. බලන්න මනසේ ස්වභාවය. හැබැයි මේකත් තේරෙන්නේ නැහැ. Taman hari veerayan washeen mehema katha karat kawuda kilitu wenne? Tamanma kilitu wenawa kiyana eka taman danne. Ne hari veerattayak e welawae. Balannone gassala happala arawa mewa kalla pemune as deken pennala tamange veerakama thamai arawa okkoma kiyanne. Me hama iriyawakinma mokada wenne? Taman kilitu wenawa. ඒ තමාගේ කිලිටුවෙන් තමන් දන්නේ නැහැ. ඒ මොහොතේ ඉඳලම හිතාගෙන ඉන්න පරලෝකියට පස්සේ මේක ආනිසංස ලැබෙන්නේ කියලා. ආනිසංසයකට එයා හිතනවා ආනිසංසයක් කියලා. නමුත් ආනිසංස නෙමෙයි ඒක, ආදීනෝයක්, නපුරු විපාකයක්. දැන් අපි හිතන්නේ මේ පිළිතුරට මම බලාපොරොත්තු වෙනවා කොහොමද මේක වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්නට. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තත්වෝනම් දුක්ඛමන්වේති. තත්වෝ කියලා කියන්නේ එතෙන් පටන්. එතෙන් පටන්ම ඒ මොහොතේ පටන්ම දුක තමා පසුපස එනවා කියන එක. බලන්න සතෙක් මරන්න ලෑස්ති වෙච්චාම අපි හිතන දැන් සමහර ආගම්වල කියනවා දෙවියන් වහන්සේගේ නාමයෙන් මැරුවට කමක් නැහැ කියලා. නේද කියනවනේ? දෙවියන් වහන්සේගේ අවසරය තියෙනවා ඒක නිසා තමන්ගේ පෝෂණය සඳහා තමන්ගේ අනුභවය සඳහා මරාගත්තට කමක් නැහැ කියලා යම් යම් ආගම්වල සතුන්ගේ බෙල්ල කපනවා. සතාගේ බෙල්ල කපන්නේ දැන් දෙවියන් වහන්සේගේ කැමැත්ත තියෙනවා කියලා. මේ බෙල්ල කපනකොට මනස මොන වගේද?
මේ මනස මොන දැන් දෙවියන් වහන්සේ කැමැත්තෙන් උනත් hina වෙවි කපනවා. මේ ක්‍රියාව කරනකොට මනසට මොකද වෙන්නේ? ප්‍රසන්නද අප්‍රසන්නද? අප්‍රසන්නයි කියන්නේ ප්‍රදේශය මනස. අප්‍රසන්න මනසින් මෙහෙම බෙල්ල කපනකොට ඒ අප්‍රසන්න භාවය කාටද බලපාන්නේ? මනසේ අප්‍රසන්න භාවය තමාට බලපානවා. ඒක මනසේ ඒ අප්‍රසන්න භාවය මනසට බලපානකොටම හැම සිටිවිල්ලක් තුළම අප දන්නව ශරීරයේ වෙනස් වීමක් පෙරපස වෙවීම සිද්ධ වෙනවා කියලා. පෙරපස නොවීම හැම සිටිවිල්ලකටම අනුව හැම මානසික ස්වභාවයකටම අනුව ශරීරයේ වෙනස් වීම සිද්ධ වෙනවා. දැන් අර අප්‍රසන්න මනසින් සතාගේ බෙල්ල කපනකොට ඒ බෙල්ල කැපීමේ ක්‍රියාවත් එක්කම තමන්ගේ මානසික ස්වභාවය වෙනස් වීම හේතු කොටගෙන ශරීරයේ ඉන්ද්‍රයන්ගෙන් මොකද ඒකට කියන්නේ යම්කිසි ඉන්ද්‍රිය ස්වභාවය තමයි ඉන්ද්‍රයන්ගෙන් ග්‍රන්ථීන්ගෙන් ග්‍රන්ථීන්ගෙන් ශ්‍රාවය වෙන හෝමෝන්ස් වලට මොකද වෙන්නේ? ඒ හිත අප්‍රසන්න වෙනකොටම හෝමෝන්ස් වල ස්වභාවය අප්‍රසන්න වෙලා ඒ අප්‍රසන්න කිලුටු හෝමෝන්ස් ධාරාව බලපාන්නේ කොහටද? තමන්ගේ ලේ ධාරාවට. ලේ ධාතුවට බලා දැන් ශරීරයේ හැමතිස්සෙම ක්ෂණයකින් ලේ ටික වෙනස් වෙනවනේ. දැන් මේ මානසික වෙනස් වීමත් එක්කම අර ලේ ධාරාව ඉතාම ක්ෂණිකව මුළු ශරීරෙටම බලපෑම් ඇති කරනවා. ඒක මධ්‍යම ස්නායු පද්ධතිය හරහා මොකද කරන්නේ? මොළයට එල්ල වෙනවා. මොළයට එල්ල වෙච්චාම ඒ මොහොතම ඒ ක්ෂණයේම මොළේ සෛල ක්‍රියාකාරීත්වය දුෂ්ට කරනවා. ප්‍රකෘති ස්වභාවයෙන් නෙමෙයි, විකෘති ස්වභාවයෙන් මනස සෛල ක්‍රියාකාරීත්වය ඇති කරනවා. මනසේ සෛල ක්‍රියාකාරීත්වය තුළ තමයි නුවණ වැඩිම තියෙන්නේ, ධාරණ ශක්තිය තියෙන්නේ, වහා වැටෙන නුවණ තියෙන්නේ, ශරීරයේ ප්‍රසන්න භාවය තියෙන්නේ, ශරීරයේ උද්‍යෝගිමත් භාවය ඇති වෙන්නේ, චින්තන ශක්තිය වර්ධනය වෙන්නේ, බුද්ධි වර්ධනය වෙන්නේ. මේ ඔක්කොම මොළේ සෛලහ සම්බන්ධයි. මොළේ සෛල ක්‍රියාත්මක භාවය අපි කියනවා සාමාන්‍ය මොළේ වැලි වැඩි කෙනාට බුද්ධිය වැඩි කියලා. අහලා තියෙනවද කියන කතාව? මොළේ වැලි ස්වභාවය වැඩි නම් එයාට බුද්ධිය වැඩි කියලා. මොළේ වැලි ස්වභාවය වැඩි කියලා කියන්නේ මොළේ සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි වීමයි. සෛලවල ක්‍රියාකාරීත්වය අඩු නම් අර වැලි ස්වභාවය අඩු වෙනවා. මේක නිකන් එක්තරා විදිහක මම කියන්නේ ඒකාන්ත කළා කියන්නේ නෑ. නමුත් අපි කියන කතාවට අනුව මේ සංසන්දනය කළා මම ඒක නම් කියන්නේ. මොකද මොළේ නිකන් සාමාන්‍ය කතාවක්. මොළේ රැලි වැඩිවීම නුවණ වැඩිවීමේ ලක්ෂණයක් කියන එක. හැබැයි රැලි වැඩිවීම කොහේට ඒකත් මොළේ සෛල වර්ධනය නම් සෛල ක්‍රියාකාරීත්වය නම් නුවණ වැඩිවීමට හේතු වෙනවා. බලන්න ඒකනේ සිහිය දිනු කරන්න කියන්නේ. සති සමාධි කියලා දෙයක් තියෙනවා නේද? සම්මා සති සම්මා සමාධි, මිච්ඡා සති මිච්ඡා සමාධි. මිච්ඡා සතියෙන් වෙන්නේ මොලේ දිනුව ඇන හිටිනවා. තවත් විදිහකින් මිච්ඡා සතිය වර්ධනය කිරීමෙන් මිච්ඡා පැත්තට බලවලාම දිනුව ඇති කරගන්නත් පුළුවන්. එයා කපටි අංශයෙන් මනස කල්පනා කරගෙන කල්පනා කරගෙන යනකොට මිනිහා හැමතිස්සෙම මොනවද හිතන්නේ? ප්‍රයෝගකාරී සිතුවිලිමයි යාට හැමතිස්සම පහළ වෙන්නේ. ඒක තමයි අපි කියන්නේ මොනවාද අපි කියන්නේ එකට එයා ඒකට ඇඩික්ට් වෙනවා කියන්නේ. මොකද කියන්නේ අපි? ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙනවා. අන්නේ ඇබ්බැහි වෙන්නේ ඒකෙන්. ඒකෙම නැවත නැවත සිතුවිලි පහළ කරනවා. ඇබ්බැහි වුණා කියන්නේ ඒ අංශයට මොලේ ශෛල ක්‍රියාකාරීත්වය වැඩි වුණා කියන එකයි. තුනත් මේ ගමන බොහොම ලස්සන විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. මේක නිකන් ආවට ගියාට වෙච්ච දෙයක් නෙමෙයි. මේක තුලින් සිද්ධ වෙන දේ. මේක තුලින් සිද්ධ වෙනවා නම් මේක ඇතුළේ තියෙන තුන කිසියම් ක්‍රියාකාරී ස්වභාවයක්. ඉබේට සිද්ධ වෙන එකක් නෙමෙයි මොකක්වත්. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ඉන්නවා බොරු කියනවා. බොරු කියන්නේ පුරුදු වෙච්චාම කොහෙන්නේ? හැම තිස්සෙම බොරු කියන්නේ. කට ඇරියොත් බොරු කියන්නේ. එතකොට එයාගේ මොළේ සෛල දුර්වල වීමක් උනේ නැහැ. හැබැයි මොළේ සෛල ක්‍රියාකාරීත්වය වෙනස් පැස් ඒ පැත්තට යොමු වෙන වර්ධනය වෙන්න පටන් ගන්නවා. අන්තිමට පුංචි බොරුකාරයා මහ බොරුකාරයෙක් වෙන නවතිනවා. හැබැයි ඔය අර මානසික ස්වභාවය දැන් මෙයා පුරුදු වෙලා තියෙනවා හැමතිස්සෙම බරු කියන්නට. ඒ පුරුදු වෙච්ච ගතිය නිසා එයාගේ මනස හැමතිස්සෙම අප්‍රසන්නව ඒ අනුව ක්‍රියාත්මක කරනවා. දැන් ඒ අනුව සකස් වෙච්ච ලේ ධාරාව තමයි මොළයට දෙන ආහාරය. ඒ ආහාරය තුළින් ආහාරයට අනුව පුද්ගලයාගේ වර්ධනය සිද්ධ වෙනවා. ඒකමනේ සිද්ධ වෙනවා. මම උදාහරණ කියන්නම් කීපයක්. මන් දන්න මන් කල්මුත් මේ කියලා තියෙනවා මෙතන මේ අවස්ථාවට මේක ගැලපෙනවා. මන් දන්න අම්මා කෙනෙක් හිටියා මාළු විකුණනවා. මාළු වට්ටියක් අරගෙන යන්නේ. එයාම මාළු වට්ටිය අරගෙන මාළු වෙන්දාමේ යන කාල් වකවන්නේ ඒ අම්මට බබෙක් හම්බ වෙන්න හිටියා. මේ අම්මා බබා බිහි කරලා ටික දවසක් යනකොට අපි දකිනවා මේ ළමයාව අපේ ගෙදරට පිටිපස්සේ හිටියේ. මේ ළමයා එහා මෙහා දුව පැන ඇවිදිනවා. මේ ළමයාගේ ස්වභාවය හරියටම මාළුවෙක් වගේ. ඇස් දෙක රවුම් එළියට පැනලා කට අර ගෝල් ෆිෂ් මාළු ඉන්නේ ඒ වගේ උඩු අතට කට පිහිටලා හරියටම මාළුවෙක් ස්වරූපයක්. එතකොට ඇයි මේ ළමයට මෙහෙම වුනේ? අර අම්මා හැමතිස්සෙම කටයුතු කරන්නේ මාළුත් එක්කලා. එළම ඒ අම්මගේ සිතිවිලි ඔක්කොම වැඩ කරන්නේ ඒ අංශේ වැඩ කරන්නේ. එතන මනසට තනි කරම බලපාන අම්මගේ සිතිවිලි. ඒ මනසට බලපෑම හේතුවට ලේ ධාරාවට කෙලින්ම එල්ල වෙනවා. මෙතන බලන්න කොච්චර හෝමෝන්ස් ක්‍රියාවලියට බලපෑවද කියලා. ළමයාගේ ශරීරයට ඇතුල් වෙච්ච හෝමෝන්ස් ධාරාව ඔක්කොම අර අම්මගේ සිතිවිලිත් එක්කලා සම්බන්ධ වෙන්නේ. මොකද කුසේ ඉන්නකොට දරුවගේ ආහාරය මොනවාද? අම්මගේ රුධිරයෙන් ලබන පෝෂාවයි. ඒත් අම්මා නිතර මානසිකව අර මාළු සංකල්පනා තුල යෙදෙනකොට අම්මගේ හෝමෝන් ක්‍රියාවලියට බලපානවද ඒක? අම්මා දන්නේ නැතුණාට අම්මගේ හෝමෝන් ක්‍රියාවලියට ඒක බලපානවා. ඒ බලපෑම හේතු කොටගෙන ඒක ලේ ධාරාවට සම්බන්ධ වෙනවා. ලේ ධාරාව තුළින් දරුවට ඇතුල් වෙන්නේ මොනවාද? අන්න අර හෝමෝන්ස් ස්වරූපයේ දරුවට ඇතුල් වෙනවා. ඇතුල් වෙච්චාම දරුවාගේ ශරීර ස්වභාවයත් ඒ අන්දමට සකස් වෙනවා. විද්‍යාත්මකද? බොහොම ලස්සනද ක්‍රියාකාරීත්වය තියෙනවා. හොඳට වෛද්‍යඥයෙක් දුන්නත් එහෙම බලන්න මේක ක්‍රියාත්මක කළා මේක සිද්ධ වෙනවද නැද්ද කියලා දාලා බලන්න කියලා ඔයගොල්ලන්ගේ පරීක්ෂණවලට හොඳට පැහැදිලි. ඒ වගේම අම්මා තරහ ගන්නවා නම් ඒ වගේ හෝමෝන්ස් ධාරාව ඒකයි අර අම්මා කුසේ කුසේ දරුවෙක් තියාගෙන අම්මා නිරතුරු තරහ ගන්නකොට දරුවට ඒක බලපානවා. ඒ නිසා තමයි අපේ පැරැන්නු ගොඩක් වෙලාවට බබෙක් හම්බෙන්න ඉන්න වෙලාවට නැන්දම්මා ගාව නම් තියන්නේ නැහැ. ඒක ස්වභාවයෙන්ම ඒ කාලෙට යන්නේ කාගාවද? අම්මා ගාවට. නැන්දම්මා ගාව තියන්නේ නැහැ. මොකද නැන්දම්මා ගාව හිටියොත් හැමදාම හැම වෙලාවෙම හිත නරක කරලා තමයි ඉන්නේ. හේතු ඇතුවත් හිත නරක කළා, හේතු නැතුවත් හිත නරක කළා. හැබැයි හැම වෙලාවෙම නෙමෙයි. සමහර දුල නැන්දම්මල ගාව ඉන්නවා, අම්මා ගාව ඉන්නවට වැඩිය හොඳට ඉන්න අවස්ථාවලුත් තියෙනවා. ඥානවන්තව කටයුතු කරනකොට එහෙම කරත හැකියි. මොකද සමාජයේ සම්මතයක් වශයෙන් තියෙනවා අනිත් පැත්තට. මොකද ඇයි යන්නේ? හේතුව මොකද්ද? අර මනස හොඳට තියාගන්න ඕන නිසා. දන්නවා හොඳටම මනස බලපානවා කුසේ ඉන්න දරුවාටත් කියලා. දැන් මා කුසේ ඉන්න දරුවාට මනස කොච්චර බලපානවද කියනවනම්, අපි පරන්න කොච්චර ඒ ගැන සැලකිලිමත් වුණාද කියනවනම්, සාමාන්‍යයෙන් ඒ කාලයේදී ගාකලට ආගමික පසුබිමක් හදා ගන්නවා. සැර වෙන්නේ නැහැ, සැර කරලා කතා කරන තැන්වල ඉන්නේ නැහැ. භාවනා කරනවා, පොත්පත් කියවනවා. ජරා පොත්පත් මේ එදාට කියවන්නේ කාලේ බොහොම හොඳ පොත්පත්. එතනට කොච්චර අපේ සමාජයේද ඕක කාවැදලා තිබුණාද කියනවනම්, අපි එක කාලයක් හිටියා මහවය කියන ප්‍රදේශයේ. මේ මහවය ප්‍රදේශයේ බොහොම මේ දුෂ්කරයි, ඒ වගේම නොදියුණු ප්‍රදේශයක්. නිකන් ගොවිතැන් කරගෙන ඉන්න ඇතෝ. කියන්නේ වැඩි පරම්පරාවකින් පොඩ්ඩක් බිබිල පැත්තෙන් එහාට සංක්‍රමණය වෙලා එතන පොඩ්ඩක් ගොවිතැන් ආදීන් දිනුනා කියලා. එක දවසක් ඒ අම්මා පන්සලට හදිස්සියෙම තීව්‍රේ මොනවද කියලා. පස්සේ මේ අම්මා එකපාරටම කිව්වා, අනේ හාමුදුරනේ දන්නේ නැහනේ. ඉතින් ගෙදර මස් ටිකකුත් තිබුණා, හදාගෙන ඉන්න තිබුණා. ඒ වුණාට ඉතින් මේ කාලේ මස් කපන්නේ නැහනේ කිව්වා. ඉතින් මං එහම එහෙමකෝ කියලා. මං වැඩිදුර හිතුවේ නැහැ. ඉතින් ඒ අම්මා කිව්වා, මේ කාලේ මස් කපන්නේ නැහනේ හාමුදුරනේ කියලා කිව්වා අපෝ. ඒතර තමයි මට තේරෙන්නේ මේ කාලේ කිව්ව දෙවෙනි පාට මොකද අම්මට බබෙක් හම්බෙන්න ඉන්නවා. ඒ බබා හම්බෙන්න ඉන්න කාලේ මස් කපන්නේ නැහැ කියලා. කොහොමද දැන් අම්මලා? මස් කුට්ටි විදිහින් දෙන්නද නේද? අර ඒ වැඩි પરම්පරාවල් වලින් එන ඇතු. ඇත්තම මේ වැඩි પરම්පරාවල් වලින් පොඩ්ඩක් ඉස්සරහට යපුවායේ. ඒ ඇතු ඒත් කියනවා මේ කාලේ සත් එහෙම කරන්නේ නැහැ කියලා. පුළක් මොකද? අර ක්‍රියාව කරනකොට මස් කපන්නේ කොහොමදවත්? මස් කපනකොට කපනකොට මොකද වෙන්නේ? ඒක කුසේ ඉන්න ළමයට බලපානකොට මස් කපනවා කියන එක ප්‍රසන්න ක්‍රියාවක් නෙමෙයි. කොච්චරද කියලා කියන්න. එංගලන්තේ සිදුවීමක් තියෙනවා. කම්ම කෙනෙක් ජීවත් වෙලා තියෙනවා මේ ඔය හරක් මරන්න තැන් තියෙන්නේ ඒ ස්ථානයේ කිට්ටුවෙන්. මේ අම්මා හිටිකමද? ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ නේ. ඒ අම්මා හිටිකම යනවලු විවේක තියෙන වෙලාවට ගිහිල්ලා අර මස් මරණ තැනට හරක් මරණ තැනට වෙලා ගිහලා එතන වහු පැටවලු වැඩිපුර මරන්නේ. ඒ වහු පැටව මරණ තැනකට වෙලා මෙයා බලාගෙන ඉන්නවලු මරලා හැම ගහන හැටි. මැෂින් වලින් හොඳට හැම ගහිලා එව්ව එන හැටි බලාගෙන ඉන්නවලු. ඉතින් ඒකේ අම්මට විනෝදයක්. මේ අම්මට බබෙක් හම්බුණලු. බබා හම්බෙච්ච හම්බෙලා ටික දවසක් යනකොට මේ ළමයා ලොකු වෙනකොට මේ ළමයට සෙල්ලම් බඩු වෙනවා. ටික හඳලා පුංචි එකක් කියලා කියන්නේ පූස් පැටි ගෙනවා කියලා. පූස් පැටි ගහලා දීලා ළමයාට සෙල්ලම් කරනවා. ටික දවසක් අම්මලා තාත්තලා පොඩ්ඩක් එහාට මෙහාට ගියාලු. ගිහිල්ලා එනකොට පූස් පැටියව හැම ගහලාලු. බෙල්ල කපලා පූස් පැටියව හැම ගහලාලු. ඉතින් අම්මලා හිතුවලු මේකේ අර මොනවත් කල්පනා කරේ නැහැ. මෙයා මේ හිටිකම විනෝදෙට කරපු වැඩක් කියලා පස්සේ එහෙම කරන්න එපා කියලා මෙයා බලු පැටි ගහඳුනලු ඊගාවට. තව දවසක් ගිහිල්ලා එනකොට බලු පැටියත් කපලා අර විදිහටම හැම ගහලාලු. පස්සේ කොහමරි මේගොල්ලෝ මේ ළමයාගේ ස්වභාවය වෙනස් වීමක් දැකලා මනෝ වෛද්‍යවරයෙක් ගාවට එක්කන් ගියාලු. ඒ මනෝ වෛද්‍යවරයාට හොයාගන්න බැරිලු මොකද්ද හේතුව කියලා. අන්තිමට ඉතින් මේ ළමයාගේ කොහොමත් කුසේ ඉන්න තාලෙට නේ ඒ ගාවට ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පදිංචිව හිටපු තැනට යනකල් ගියා. මොකද කොහෙද හිටියේ කියලා. ඊළඟට මේ ළමයා හම්බෙන්න ඉන්න කාලේ දැන් ડોක්ටර් ඕන කරලා තිබුණා ළමයා හම්බෙන්න ඉන්න කාලේ අම්මා හිටපු පරිසරය මොකද්ද කියලා හොයාගන්නට. මොකද මෙන්නත් ඔක හරිය හොඳ දෙයක් මෙතනදී මම කියන්නම්. අපි මහානායක හඳු මට කියපු සිදුවීම. ඒ කාලයක් අවලු මේ එතකොට තිබුණේ අර ධර්මවිජය පදනම තිබුණේ ග්‍රීන් පාත් එකේ. ඒ ග්‍රීන් පාත් එකට ඇමරිකන් වෛද්‍ය විශේෂඥ කීප දෙනෙක් ඇවිල්ලා ඒගොල්ලෝ මාතෘ ඔය ගර්භණී අම්මලා පිළිබඳව විශේෂඥ. ඇවිල්ලා කතා කරගෙන ඉන්න ගමන් මහානායක හඳුරෝ ඒ අතෙන් ඇහවලු මේ මොකද හිතන්නේ අම්මා කෙනෙක් දරුවන් ලැබෙන්න ඉන්න කාලේ ඔය මේ එක එක සංගරා ආදී දේවල් කියවන එක හොඳයිද කියලා. නායක හඳු අදහස් කරේ මොයි නිකං අර ඉන්ද්‍රියන් පිනවීමල තියෙන ඔය සංගරා. අර වෛද්‍ය විශේෂඥ කිව්වලු ඉඳගෙන සංගරා නෙමෙයි පත්තරයක්වත් බලන්න හොඳ නැහැ කියලා. දරුවා කුසේ ඉන්න කාලේ. ඉතින් නායක හඳු හොල ඇයි කියලා ඒ. එතකොට කිව්වලු මේ ඇයි පත්තරේ බලන්න හොඳ දෙයක් තියෙනවද කියලා. හිත හොඳ වෙන දෙයක් තියෙනවද පත්තරේ කියලා. බලන්න, ඒ කියන්නේ හිතට අනුව දරුවාට බලපෑම ඇති කරනවා කියන එක අද උපුල ඉවරයි. ඒකයි අර වෛද්‍යවරුත් අතෙන් දිහිතු මේ අම්මගේ මානසික පසුබිම පරිසරයත් එක්කලා සම්බන්ධ වෙනවා. මේ අම්ම දරුවා කුසේ ඉන්න කාලේ කොහෙද ජීවත් වුනේ කියලා හොයන්න ඕන නිසා තමයි වෛද්‍යවරයෙක් කොහෙද හිටියේ කියලා. ඒතකොට මෙයා කිව්වා අහවල්තන අර මේ ගවයන් මරණ තැන එතන ගෙදරක එයා හිටියා කියලා. ඉතින් පරිසරයේ අහගෙන යනකොට යනකොට එකපාරට දැන විනෝදයට මෙතෙන්ට ගිහිල්ලා මේ සත්තු හැම ගහන එක බලාවලා හිටියා කියලා. අන්න ඒක තමයි කුසේ ඉන්න දරුවට බලපෑ මානසිකව. බලපෑ දැන් දරුවා මොකද කරන්නේ සත් ඒ සතෙක් දැක්ක ගමන් එයා පුරුද්දෙන්ම හැම ගහනවා. දැන් ඉස්සරහට පහළ වෙන්නේ නැත්නම් මොනවා නොකරයි කියලාද හිතන්නේ? ඔය තත්ත්වය ඔහුම නම් අද මේ යන ක්‍රියාදාමය තුල බැලුවොත් එහෙම මොක්කු මොනවා වෙලා නැවතිද? මොනවා නෙවෙයි කියලාද හිතන්නේ අද සමාජයේ ඉස්ස බැලුවොත් එහෙම. ඒකින්ද බොහොම පරිස්සම් වෙන්න තෝනේ. දැන් මේ දරුවන් මෙහෙම මව කුසේදීම අම්මගේ ඒ ක්‍රියාකලාපය අනුව සකස් වෙනවා නම් ඒ සකස් වීම තුල දන්නවද අද වෛද්‍ය විශේෂඥවරු හොයාගෙන තියෙනවා ළමයාට මාස 5ක් වුණාට පස්සේ අම්මගේ කුසේ තියාගෙනම දරුවාට උගන්වන්නත් පුළුවන් කියලා. එච්චරට එහාට ගියා. අපේ අම්මලාට කියනවා අපේ වැඩිහිටියෝ ඔය කාලෙදී බණපොත් කියවන්න සමහරක්ලට ළඟින් ඉඳගෙන වීර කතා කියන්නේ ආච්චිල සීයල එකතු වෙලා බබාලා හම්බෙන්න ඉන්න අම්මට වීර කතා කියනවා. ඇයි අම්මගේ මනස හදනවා ඒ විදිහට? ඒ වීර කතා කියන්නේ ඇයි? වීර දරුවෙක් මෙහෙ කරන්න ඕනේ හින්දා. අද අම්මල දරුවා හම්බෙන්න තිඳගෙන ටයිටැනික් තමයි බලන්නේ. හයිටි ටයිටැනික් බබාලා තමයි හම්බෙන්නේ ඊට පස්සේ. ඈ කොහෙන් ගිහිල්ලා කලවරයි කියලා හිතන්නේ. වෙනත් මේ බලන්න මානසික මට්ටම මොන තරම් පිරිහුණාද කියලා. අද ඒ අතින් බලනකොට අසාරයෙන්ම සාරේ දිහා සාරේ කියලා හොයාගෙන යන්නේ. දැන් සමහර මෙහෙම කියනකොට ඒකට විතාවේ. අනේ ඉතින් මෙහෙම හිතපුවාම අපි කොහොමද මේ ටික ජොලි මොකද ජොලි වෙනවා නේද? තේ ජොලි වෙන්නේ කොහොමද කියලා හිතයි. නැත්නම් පොඩ්ඩක් එන්ජොයි කරන්නේ කොහොමද කියලා හිතයි. මෙහෙමම අපි හිතන්න ගියොත් එහෙම. පින්වත්නි අපි ඔකට කියන්නේ විනෝද වෙනවා කියන්නේ නේද? ඔය විනෝදේ නෙමෙයි බුද්ධ ධර්මයේ කියන්නේ. ඔය මනස අවුල් කිරීම විනෝදයක් නෙමෙයි. බුදු ධර්මයේ විනෝදය කියලා කියන්නේ මනස හදන එකක්. මනසේ තියෙන කිලිටු විනෝදනා පහතබ්බා ඉවත් කිරීමෙන් අයින් කරන්න. විනෝදනේ කියන එකෙන් තමයි විනෝදේ කියන එක හැදෙන්නේ. විනෝදේ කියන්නේ ඉවත් කරනවා. දැන් එදිනෙදා ජීවිතේ නොඑක් නොඑක් දේවල් කර කර ඉඳලා පොඩ්ඩක් ওই විවේක පරිසරයකට ගිහිල්ලා අර විවේක පරිසරය තුළ තියෙන දර්ශන දිහා බලලා දැන් මෙතෙක් ගත වුණේ එක එක නිකන් විකාර දේවල් වල යෙදිලා 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 එකෙන් පොඩ්ඩක් වෙනස් වෙලා මනසට පොඩි විවේකයක් දෙනවා. ඒක තමයි විනෝදේ. දැන් අලුත් අවුරුද්ද දවසට කරන්නේ මොකක්ද? අවුරුද්දක් තිස්සේම කාලා ඊට පස්සේ පොඩ්ඩක් මොකද කරන්නේ? බඩට විවේකයක් දෙනවා. හා අර විවේකයක් දෙනවා. විවේකයක් දීලා ඒක ආස්වාදයක් ඇති කරගන්නවා විනෝදණයකින්. විනෝදණයක් කියන්නේ එක්තරා විදිහක තෘෂ්ණාවක් පහ කරලා දාලා ඒක පාලනය කරගෙන ඊට පස්සේ කට්ටිය කවුරුත් එකතු වෙලා සුහදව ආහාර ටිකක් අනුභව කරලා ආස්වාදයක් භුක්ති විඳිනවා. අන්න එක්තරා විදිහක විනෝදනයක් ඇති කළා. නමුත් ඒකත් දැන් විනෝදනය නෙමෙයි. ඒකත් දැන් වෙනින් පැත්තක්. දැකද ගීර්ද පත්තර එහෙම. විනෝදනේ තියුණා හැවැත්තන්ට. ගීර්ද පත්තරේ දෙන ඇඳුම මොකක් වුණත් කමක් නැහැ. කොට කලිසම, දිග කලිසම, සරම, අඹුඩේ ඕන එකක් කමක් නැහැ. හැබැයි ඒක දාලා තිබුණේ ගෑනුන් ගෑනුන් නම් දාලා තිබුණේ නැහැ. හැබැයි දාලා තිබුණ මොකක් වුණත් කමක් නැහැ ඇඳුම කියලා. ඒ කියන්නේ ගෑනුන් ගෑනුන් සාරියවත් අයිති. දාලා තිබුණේ මොකකටද මේ? ඔය ඇඳුම මොකක් වුණත් අවුරුදු දවසට මෙන්න මේ බෝතලේ තමයි සුදුසු එකම දේ. ඔය ඕන ඇඳුමකින් මේක බොන්න. මොකද්ද? අරක්කු. ඕන ඇඳුමකින් මේක බොන්න. මොකද සංකල්පය? අලුත් අවුරුද්දේ ඇඳුම ඇඳගෙන මේක බීපුවම අවුරුදු කන්න පුළුවන් ඇඳුම නැතුව. ඒක තමයි සංකල්පය. ඔන්න දැන් අලුත් අවුරුදු අලුත් අවුරුදු සංකල්පය ඕක තමයි. ඊට පස්සේ අලුත් අවුරුද්දේ කොණ්ඩ කඩන්නත් ලෑස්ති. ඊගාට කියන ග්‍රීස් ගහේ නගින්න. තව පතර ග්‍රීස් ගහේ නගලා ඉන්නවා. සාමාන්‍යයෙන් ඉස්සර නම් ග්‍රීස් ගහේ නගගෙන රූට් එකන අපව බිමට ආවා. දැන් මේසරේ ඒක නෙමෙයි. මේසරේ ග්‍රීස් ගහේ නගින්නේ අරක්කු බෝතලෙකුත් අරගෙන. ග්‍රීස් ගහේ නගලා තමයි ඒක බොන්නේ. නගින්න මර ගන්න කියන්නේ. හොඳ. නගලා හරි නගින්න ඉස්සෙල්ලා හරි බොනවා. දිලාර ගත්ත ගමන් මිනිහා රූට් එක නැ ඩොග් ගාලා ගිහින් අදින වැටෙනවා. ඇයි අරක්කු බීලා උත්ින් අරක සීය නෑනේ. අද වෙනටචා කොන්ද කැඩෙනවා. අලුත් අවුරුද්ද කොන්ද කඩාගෙන තමයි පටන් ගන්නෙ. ඒක තමයි අලුත් අවුරුද්ද සංකල්පය. ඔන්න අපේ විනෝදේ. හිංසක විනෝදයට ගිය කල කොහොමද කියලා බලන්න. ඒ පැත්තෙන් තමයි දැන් හැම අංශයකින්ම විනෝදය කියන එක ගිහිල්ලා තියෙන්නේ ওই පැත්තට. තමන්ටත් හිංසාකාරී අනුන්ටත් හිංසාකාරී එන්න ඒ වගේ විනෝදයක් අපි දැන් ලබන්න උත්සාහ ගන්නෙ. ඒක එතෙන්ද විතරක් නෙමේ පුංචි කාලේ ඉඳන් විතරක් නෙමේ අම්මගෙන්ම ඒක පටන් ගන්නවා. අම්මලා දුෂ්ට මනසින් හැසිරෙන්න පටන් ගත්තොත් දරුවා කුසේ තියාගෙන බිහි වෙන්නේ ඔක්කොම දුෂ්ට මනස් තියෙන දරුවෝ. ඔහොම ඉඳලා බිහි වෙලා යන්තම්වත් කල්යාණ මිත්‍ර සේවනයකට වැටුණොත් ඔන්න ටිකක් හදාගන්න පුළුවන් වෙයි. හැබැයි බොහොම අමාරුයි. බොහොම අමාරු පසුබිමකට වැටෙනවා. එහෙනම් දැනගන්නට අපේ වා අපේ තියෙන මේ ශීලාචාර ගති ටික අපි විහිං නැසා ගත්තොත් අපිට වෙන්නේ ලකූම හානිය. මනසාචේ පදුත්තේන භාසති වා කරෝති වා ප්‍රදෝෂෝ සිතින් කියයිද කරයිද දුකම තමයි හඹා එන්නේ. බුදුහාමුදුරන්ගේ වචනේ වෙනස් කරන්න ඔයත්තන්ට පුළුවන් වෙන්නේ නෑ. බලන්න අද කරන දේවල් පිරිසිදු සිතින් කරනවද අපිරිසිදු සිතින් කරනවද කියලා. එන්නත්නි අපිරිසිදු සිතින් හොඳ වැඩක් කළා හොඳ වැඩක් කරනවා සමහර දෙනා මෝඩකම නිසා නෑ. නරක වැඩක් කරනවා හොඳ හිතින් කරන්නේ නරක වැඩක්. නමුත් හොඳ හිතින් කරනවා. නරක වැඩේ වුණත් හොඳ හිතින් කරනකොට ඒ නරක වැඩේ දිගටම යන්නේ නැහැ. හිමීට ඒක හොඳ පැත්තටම සකස් වෙනවා. ඒක හරි ප්‍රතිපදාවටම එනවා. මොකද කරන්නේ හොඳ හිතින්. අරක තේරුම් බේරුම් කරගන්න බැරි කම නිසා නරක වෙනත් මඟකට ගියාට ක්‍රමයෙන් යනකොට හොඳ හිත නිසා මනස සකස් වෙලා හොඳ දේ මොකද්ද කියලා තේරුම් ගන්න හැකියාව ඇති වෙනවා. දැන් සාමාන්‍යයෙන් අද වෛද්‍යවරු කියන දෙයක් තමයි කෙනෙකුගේ මනසේ නැත කෙනෙකුගේ මොළේ සෛල වලින් ක්‍රියාත්මක භාවයේ පවතින්නේ 20%කටත් අඩු ප්‍රමාණයක් කියලා. ඊනත් බුදුහාඳුරන්ගේ දර්ශනයට එනකොට බලන්න කොච්චර ගැළපිලා යනවද කියලා. මොකද සාමාන්‍ය මිනිස්සෙක් බුද්ධ දර්ශනයත් එක්කලා යන ගමනේ දියුණු වෙලා යනකොට මොළේ කොච්චර දියුණු වෙන්න ඕනේද ඒ දියුණුවටපත් වෙන්න. කවුද මේ දියුණු වෙන පුද්ගලයා? ප්‍රත්‍ඥනේ කියලා කියනවා නේද? ප්‍රත්‍ඥන මට්ටම කියලා කියන්නේ පිස්සෙක් කියන එකයි. සාමාන්‍යයෙන් අටුවාචාර්යින් වහන්සේලා දක්වලා තින්නේ උම්මත්තකෝ විය කියලා. පිස්සෙක් වගේ කියලා. ඒ තත්ත්වෙට දැම්මේ. මොන උගතෙක් වුණත් ප්‍රත්‍ඥනේකන් උම්මත්තකෙක් කියලා දැම්මේ. ඒ තරමට මානසික තත්ත්වේ පහළයි. වෙනවනේ 20%කටත් අඩුයි කියලා කියනවනම් කොයිතරම් තත්ත්වයක් තියෙනවද? හැබැයි ওই 20%ක තත්වය ඒ භෞතික අංශයෙන් දිනු කරගත්තොත් ඒක විශාල දිනුවක් භෞතික අංශේ. නමුත් බලන්න භෞතික අංශයට වැඩිය හතරෙන් ඒ කියන්නේ පහෙන් හතරක්ම මොන පැත්තටද? ආධ්‍යාත්මික පැත්තට. පහෙන් හතරක් ආධ්‍යාත්මික පැත්තට. භෞතික දිනුවයි ආධ්‍යාත්මික දිනුවයි අතර තියෙන වෙනස පේනවද පරතරේ? අද භෞතික දියුණුව කොච්චර එහාට නැග්ගත් කෙනෙක් ආධ්‍යාත්මික දියුණුව නැනම් ඒ භෞතික දියුණුවේ தત્ත්වය ඉඳගෙන ආධ්‍යාත්මික දියුණුව පිළිබඳව හිතන්න පුළුවන් කමක්වත් නැහැ කියන එක දැනගන්න. ඒකම තමයි බුදුහාඳුරෝ දේශනා කළේ ජායිස්ස භික්ඛවේ ඥානවිසේ වචින්තෙයෝ. මහණෙනි ධ්‍යායි පුද්ගලයාගේ ඥානවිසය හිතන්නවත් බෑ කියලා කිව්වා. ධ්‍යායි පුද්ගලයා කියලා කියන්නේ භාවනා කළා ධ්‍යාන වඩලා මෙතන අදහස් කරන්නේ ඍද්ධි ප්‍රතිහාරය දක්වන කෙනාටයි. ඒ ඍද්ධි ප්‍රතිහාරය දක්වන්නට තරම් මනස දියුණු කරගත්ත ඒ ධ්‍යායි පුද්ගලයාගේ ධ්‍යාන විශේෂ සාමාන්‍ය ප්‍රත්‍යක්ෂණ කෙනෙකුට භෞතික අංශේ මොලේ දියුණු කෙනෙකුට හිතන්න පුළුවන් කමක්වත් නැහැ කියලා කිව්වා. සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්න ගියා නම් කියන්නේ මොකද්ද? උම්මාදස්ස විඝාතස්ස භාගියස්ස පිස්සු වැටෙන්නට හේතු වෙනවා කියලා. ඒක අර චිත්තෝන්මාදයටපත් වෙනවා කියලායි කිව්වේ. හිතන්න ගියොත්. නමුත් සමහර දෙනා ඉන්නවා නේද? කතා කරනවා නේද? 20%ක්වත් නැහැ, 10%ක්වත් නැහැ. එහෙමකට අර ධ්‍යායි පුද්ගලයන්ගේ කෙරුව ඒවයි මේගොල්ලෝ විග්‍රහ කරනවා, සාකච්ඡා කරනවා. සමහරක් ඇත්තේ ඉන්න බුදුහාමුදුරන්ගේ කර්මයේ පුනර්භවයේ විග්‍රහය මේගොල්ලෝ පරිශන කරනවා. හැබැයි පන්සිල්වත් නැහැ. පන්සිල්වත් නැහැ, කර්මයේ පුනර්භවයේ ඒගොල්ලෝ මේ පරීක්ෂණ පවත්වනවා. පන්සිල්වත් නැති මිනිහට මොලේ සෛල කොච්චර දිනුනලා තියෙද? ඉන්නත් අද නම් සාමාන්‍ය ඔය කියන විශේෂඥයන්ට නම් 120%ක් මේ 10%ක්වත් මොලේ සෛල දිනු නැහැ කියලා කියන්න පුළුවන්. 10%ක්වත් නැහැ කියත හැකි. මේක වඩන්න ඕනේ. බුදුදහම මෙන්න මේ මාර්ගයේ යන ගමන. මොකද මනු ඔය මොලේ සෛල භෞතිකාංශයේ සෛල දිනු කිරීම මනුස්සයන්ට විතරක් නෙමෙයි. ඒක තිරිසන් සත්තුන්ටත් කරන්න පුළුවන්. තිරිසන් සතුන්ගෙත් මොලේ දිනු කරත හැකි. දිනු කළා සමහර විට තිරිසන් සතා මිනිහාට වැඩිය ඉස්සරහටත් එන්න පුළුවන්. දැනටමත් සමහර තිරිසන් සත්තුන්ගේ අංශ තියෙනවා මිනිසාට වැඩිය බොහොම දිනුයේ ඒ අංශ. සමහරක ඩොල්ෆින් මාළුවන්ට ඒ වගේ තියෙනවානේ. ඒ වගේම සමහරක බල්ලන්ට, සමහර බල්ලන්ට මිනිස්සුන්ට විතරක් බුද්ධිමය ශක්තිය නැති උනාට ඒ ඇත්තන්ට මොලේ භෞතිකාංශයේ තියෙන පැත්තක් තියෙනවා සාමාන්‍යයට වැඩිය ඉස්සරහින්. නිසා තිරිසන් සත්තුන්ටත් පුළුවන් ඉගෙන ගන්න. උගත් කියලා කියන්නේ පින්වත්නි උගන්වන දේ ගත්තා කියන එකයි. උගන්වන දේ ගන්න නම් සත්තුන්ට බැරි කමක් තියෙනවද? ඕනෑම සතෙකුට පුළුවන්. උගකර මයින්නෝ, ගිරව්, පූසෝ, බල්ලෝ, හරක්, කොටි වලස්සුන්ටත් පුළුවන් උගන්වන දේ අරගන්නට. හැබැයි උගන්වන දේ ගත්තට ඒකෙන් අර අවැඩ මේකයි වැඩ මේකයි කියලා බෙදලා දක්වලා අවැඩ අයින් කරලා වැඩේ ඒක යොදවන්නට තරම් ශක්තියක් නැහැ. ඇයි? බුද්ධිය නැහැ. බුද්ධිය වඩන්න සිහිය දිනු කිරීමෙන් කරන්න ඕනේ. සිහිය දිනු කරන්නේ නැත්නම් බුද්ධිය වැඩෙන්නේ නැහැ. සිහිය දිනු කරන්න තමයි භාවනා කරන්න කියලා කිව්වේ. භාවනාව කියලා කියන්නේ එකතනක ඉඳගෙන කරන එකක් නෙමෙයි. භාවනාව කියලා කිව්වේ මොන ආකාරයකින් හරි එක එල්ලයකට මනස ගෙනහිල්ලා ඒක ඔස්සේ නැවත 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 පුරුදු කරලා තමන්ගේ තියෙන මනසේ අපිරිසුදු බව අයින් කරනවා. දැන් මනසට කෙලෙස් නැත්නම් නරක සිතුවිලි ඇතුල් වෙන්න දෙන්නේ නැතුව ඒ ගැන විමසිල්ලෙන් ඉඳීමම මනස එක අරමුණක තබා ගැනීමක්. ඉතින් එයා ඇස් දෙක පියාගෙන එකතැනකින් නෙමෙයි. නමුත් එයාගේ ජීවිතය තුළ එයා විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා මම නරක සිතුවිලි වලට ඉඩ දෙන්නේ නැහැ කියලා. බලාගෙන ඉඳලා එයාට සත්ව ඝාතනය පිළිබඳ සිතුවිල්ලක් ආවොත් එයා ඒක ලැජ්ජ වෙලා සත්ව ඝාතනය අයින් වෙනවා. එයාට සොරකම් කිරීම ගැන සිතුවිල්ලක් පහළ වුණොත්, මුදුන් දේ ගැනීම පිළිබඳ සිතුවිල්ලක් පහළ වුණොත් එයා ගැන හිතලා මොනවද එයා ගැන කියන්නේ? අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුගති භය කියන මේවාට බයෙන් එයා එකින් වළකිනවා. ඒකට බයෙන් එකින් වළකින්න නම් එයා සිහියේ ඉන්න තෝන කෙනෙක්. තමාගේ සිත පිළිබඳව දැනගෙන සිතට ඇතිවෙන අදහස් දැන් අපිටම තමන්ට නොදුන් දෙය ගන්න සිතක් පහළ වුණා. පහළ වෙච්ච ගමන් එයා විමසිල්ලක් නැතුව ගිහිල්ලා ඒ ක්‍රියාව කළොත් ඒ කියන්නේ එයාට ඇති වෙච්ච ස්වභාවය පිළිබඳව එයා දැනගෙන හිටියේ නැහැ. එයා දැනගෙන හිටියා නම් එයාට අර බය ඇති වෙනවා. ඇති වෙච්ච ගමන් මොකද කරන්නේ? ආදීනව සලකලා අර ගැනීම නවත්තනවා. දැන් සිහිය නැති නිසා මොකද කරන්නේ? සිහියත් නුවණත් නැහැ. ඒතර භාවිතාවේ සිහිය නුවණ. දැන් තමන් කවුද? තමන් කවුද? මම නොදුන් දේ නොගත යුතුයි. ඒ සංකල්පයේ ඉඳගෙන තමන් බලාපොරොත්තු වෙනවා ගන්නෙ නෑ කියලා. හොඳ දෙයක් දැකලා සිහිය පහළ වෙනවා ගන්නට. එතකොටම සිහිය පහළ වෙච්චාම ගන්න පහළ වෙච්ච සිතුවිල්ල දකිනවා. ඒක තමයි සිහියෙන් හිතා කියන්නේ. ඒක මෙයා හිතනවා අනේ මේ වගේ දෙයක් කළොත් එහෙම මට මුළු සමාජයේම දොස් කියාවි. මට දොස් කියාවි. අත්තානුව මගේ සිතත් මට දොස් කියාවි. මගේ සිත මට දොස් කියනවා, මගේ හෘදේ සාක්ෂිය මට දොස් කියනවා. ඒක තමයි අත්තානුවාද භය කිව්වේ. පරානුවාද භය මුළු සමාජයේම මට දොස් කියාවේ. මේ විදිහට සලකා බලනවා මං වගේ කෙනෙක් එහෙම බැනුම් අහන්න හොඳ නෑ. සිහියෙන් නුවණින් වැඩ කරනවා කියන්නේ ඒකයි. සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති කියනවා. සිහියෙන් නුවණින් යුක්තව වාසය කරන්නට කියලා කියනවා. සිහියෙන් නුවණින් යුක්තව වාසය කරන්නේ නැත්නම් කවදාවත් බුද්ධි වර්ධනය කරන්න පුළුවන්කම නැහැ. එනිසා කියන සිහියෙන් වාසය කරනකොට කියන සම්මා සතියෙන් යුක්තව වාසය කරන්න, මිච්ඡා සතියෙන් යුක්තව වාසය කරන්න එපා. ඇයි? මිච්ඡා සතියෙන් යුක්තව වාසය කළොත් වෙන්නේ මිච්ඡා පැත්තට හිත දිනු වෙලා තමන්ට මහ විපතක් කෙරෙනවා. සම්මා පැත්තට කියලා කියන්නේ, සම්මා සති කියලා කියන්නේ මොකද්ද? චිත්තානුපස්සන, වේදනානුපස්සන, කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේක ධ්‍යාන මට්ටමේ නැති වුණත් නිරතුරුව අපේ ජීවිත හා සම්බන්ධයි. කායානුපස්සන කියන්නේ තමන්ගේ කයින් කරන ක්‍රියා පිළිබඳව විමසමින් ඉන්නවා. මොනවාද? සත්ඝාතන, බොරු කියන ඒවා. ඊගාවට එතන වචනෙන්, ඒ නැත්නම් ශරීරයෙන්නේ. එතන වචනෙන් ඊගාවට නදුන් දෙ ගන්නේව, කාම මිත්‍යාචාර, මත්පැන් බීම, මේ වගේ තමන් විමසිල්ලෙන් ඉන්නවා. එතකොට ඒවා ගැන විමසිල්ලෙන් ඉඳලා ඒවෙන් වළකින්නට පැද්දරීම තමයි කායානුපස්සනාව. ඒ කායානුපස්සන කයෙහි කය අනුව දකිමින් වාසය කරන්න. කයෙහි කය අනුව දකිමින් වාසය කරන්න. කයෙහි මේ ශරීරය සම්බන්ධවම තියෙන ක්‍රියාවලිය තමයි කයෙහි කය කියලා කිව්වේ. කයෙහි කය, මේ කය සම්බන්ධව තියෙන ක්‍රියාකාරීත්වය අනුව දකිමින් වාසය කරන්න කායානුපස්සනාවයි.